මීළඟට ගරු නාමල් කරුණාත් නියෝජමතුම ඔබතුමාට විනාඩි 14 කාලයක් තියෙනවා.
ගරු මුලාසනරූඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද පළමුවෙන්ම රටම ආපදා තත්ත්වයකට පත් වෙලා තියෙන මේ මොහොතේ ඒ ආපදාමත් එක්ක අපේ රටේ පුරවැසියම් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. යම් ප්‍රමාණයක් ආපදාමට පත් වෙලා තිබෙනවා, කඩදරයට පත් වෙලා තිබෙනවා, වගාවම් හානි වෙලා තියෙනවා, ගෙවල් කැඩලා තියෙනවා. ඒ පිළිබඳව අපේ කනගාටුව පළමුවෙන්ම ප්‍රකාශ කිරීම සඳහා මේක අවස්ථාවක් කරගන්න. අද උදේ සිට කෘෂිකර්ම මාත්‍යංශ වැල් ශීර්ෂයට කන්දුන්නු අපි මේ වෙලාව වෙනකොට ගොඩක් කරුණු ඉදිරිපත් වුණා. විපක්ෂ පැත්තෙන් සාධනීය කාරණත් මතු වුණා, බොරුත් ගොඩක් ඉදිරිපත් කෙරුවා, විකෘති කිරීමුත් සැලකුතු ප්‍රමාණයක් කළා, හොඳ යෝජනත් ආවා. ඉතින් සියල්ලම අපි සැලකිල්ලට ගන්න අතරේ මම මේ වෙලාවේ මතක කරන්න ඕනකම තියෙනවා, අපි පහුගිය කාලේ තුල දී ගොවියගේ ගැටලුව අපි සැලකුවුදු මට්ටමකින් බේරුවයි කියලා අපි හිතනවා. පහුගිය කන්න දෙකක් ගත වුණා. මේ කන්න දෙක ඇතුළත වී ගොවියා පාර්ට බැස්සේ නැහැ, උද්ඝෝෂණ කෙරුවේ නැහැ, වී විකුණ ගන්න බැහැ කියලා කිව්වේ නැහැ. දැන් ඊයේ මේ පෙරේද වෙනකොටත් ලංකාවේ ඉන්න සියලුම ගොවි නායකයෝ කැඳෙව්වා. මේ ගොවියෝ, ගොවි නායකයෝ, අපි ලාල්කාන්ත ඇමතුමා, වසන්ත සමරසිංහ ඇමතුමා, අපි අමාත්‍යාංශයේ වගකීතු ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ අදාළ වගකීතුත්තෝ අපි සියලු දෙනාම සම්බන්ධ වුණා. එතනදිත් ඒ ගොවි නායකයෝ ප්‍රකාශ කෙරුවේ මේ වී මිල සම්බන්ධයෙන් ඒගොල්ලෝ සෑහීමකට පත් වෙනවා, ඒගොල්ලෝ සතුටට පත් වෙනවා කියන කාරණේ. එවගේම දිස්ත්‍රික්ක 25ම ගොවි නායකෝ අපි වට දෙකක් කැඳවූ අමාත්‍යාංශයට. ඒ කැඳවලත් මාධ්‍යට ඒ ගොවි නායකෝ ප්‍රකාශ කෙරුවේ මේ වීමල සම්බන්ධයෙන් අපි සතුටට පත් වෙනවයි කියන කාරණේ. එමනම් වී ගොවියාගේ ගැටලුව නිරාකරණය කිරීමට අපි යම් උපක්‍රම පාවිච්චි කළා. සාතික මිල වෙනුවට අවම මිලක් නියම කෙරුවා. වාලා තිබුණු වල් බිහිවෙන්න ඇරලා තිබුණු ගබඩා ටික ඇරියා. වී මිලදී ගැනීම ආරම්භ කළා. තවත් උපක්‍රම පාවිච්චි කළා. එහෙමනම් වී ගොවියගේ ගැටලු එහෙම වෙනකොට දැන් මෙන්න මේ කාලේ වෙනකොට සාමාන්‍යයෙන් මොකද්ද කතාබහට ලක් වෙන්නේ? හාල් හිගයි. හාල් පට්ට ගණන් ගිනි ගණන්. හාල් හංගලා. පාරිභෝගික අධිකාරිය, මාධ්‍ය ඔක්කොම මේ දවස් වල ක්‍රියාත්මක වෙන්නේ එකට අදාළව. සාමාන්‍යයෙන් හාල් මාපියාවක් කියලා අපි කතා කරනවා. ඕක ආරම්භ වෙන්නේ ඔක්තෝබර් මාසෙන් තමයි පටන් ගන්න. ජනවාරි අග විතර වෙනකම් ඕක ක්‍රියාත්මක වෙනවා. දැන් අපි මේ ගත කරන කාලපරාසය තුල පාර්ලිමේන්තුව තුලත් ওই හාල් සම්බන්ධයෙන් සාකච්ඡා වෙනවා. හැබැයි අද දවසේ දැන් මේ කෘෂිකර්ම අමාත්‍යාංශ වැල් ශිල්සේ සාකච්ඡා කරනකොට හාල් සබ්ජෙක්ට් එක, හාල් විෂය කවුරුත් කතා කරේ නෑ. විවේචනයක් ආවේ නෑ. ඇයි? එහෙම ප්‍රශ්නයක් නෑ. දැන් හාල් මිලත් අඩු වෙලා, රතු හාල් එම ගත්තාම 100 ගණන් වලට හාල් හිගේකුත් නෑ. කීරි සම්බත් තියෙනවා, හිගේකුත් නෑ, මිලත් සාධාරණයි, ඔක්කොම බෙරිලා තියෙනවා. පෞගිය දවසේ ඊයේ දවස වෙනකොට මට කතා කිරුවා නිශාන්ත අත්තනායක මහත්මයා. අවිලා ලංකාවේ කුඩා මධ්‍ය පරිමාණ මෝල් සංගම් කීපයක් තියෙනවා. සාල් නිෂ්පාදකින්ගේ සංගම්. ඒ සාල් නිෂ්පාදකින්ගේ සංගමයක සභාපතිවරයෙක් මේ. එතකොට මෙතුමවිල්ලා වීමෝල් වලට අදාළ හාල් නිෂ්පාදනයට අදාළ නායකෙක් විතරක් නෙමෙයි, උඩුදුම්බර ආසනේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරයා. ඔවුමට කිව්වා මම දේශපාලඥෙක් විදිහට නෙමෙයි මම මේ කතා කරන්නේ. මම මේ කතා කරන්නේ ස්තුතිය පුදකරන්ඩ, ඇගෙයිමට ලක්කරන්ඩ. මම දශක ගණනාවක සිට මේ හාල් නිෂ්පාදන ක්‍රියාවලියේ ඉන්නවා. වීමෝල් හිමියන්ට නායකත්වය ලබා දෙනවා. ගොවි සංවිධාන ගොවියොත් එක්ක ගනුදෙනු කරනවා. මං දේශපාලනෙත් කරනවා. හැබැයි මට මතක ඇති කාලේ ඉඳන් මට තියෙන අත්දැකීම පළවෙනි වතාවට මේ හාල් මාපියාවට නැවතීමේ තිත තබලා තියෙනවා. අද වෙනකොට එහෙම හාල් පිළිමත ප්‍රශ්නයක් දැන් මතුවෙලා නැහැ, මතුවෙන්නේ නැහැ. ඔබතුමාලගේ ආණ්ඩුව ඒ ප්‍රශ්නේ බේරන්න සමත් වෙලා තියෙනවයි කියන කාරණේ නිශාන්ත අත්තනායක මහත්තයා මට ප්‍රකාශ කළා. නිශාන්ත අත්තනායක කවුද කියලා තිස් අත්තනායක මහත්තයාගෙන් අහුවනම් තවත් වැඩිදුරට දැනගන්න පුළුවන්. එහෙමනම් ලංකාවේ ප්‍රධාන භෝගය වී, ලංකාවේ ප්‍රධාන ගොවියා වී ගොවියා ලක්ෂ 8කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ලංකාවේ ප්‍රධාන ආහාරය බත. එහෙමනම් වීවල ගැටලුවට බතේ ප්‍රශ්නයට ප්‍රධාන ආහාර ප්‍රශ්නෙට අපි ආණ්ඩුවක් විදියට යම් සාර්ථක ප්‍රතිචාරයක් දක්වන්න සමත් වෙලා තියෙනවා. එහෙමනම් බත්පතට ඊළඟට එකතු වෙනවා එළවලු එකතු වෙනවා. එතකොට ඔය එළවලු අතරට අල හොද්ද එනවා. අල හොද්ද හැම වෙලෙම ඉන්නේ. බැදපු අල එනවා. ඊට පස්සේ අල හොද්ද එළවලුව රසකරන්න ලුණු පිටක් එනවා. ලුණුත් එනවා. වීවල ප්‍රශ්නේ බතේ ප්‍රශ්නේ බේරපු වේගෙන් අපි ලුණු ගෙඩියේ ප්‍රශ්නේ අල ගෙඩියේ ප්‍රශ්නේ බේරන්න සමත්ුනේ නැහැ. ඒක අපි පිළිගන්නවා. හැබැයි ඒකත් අපි ක්‍රමානුකූලව බේරගමු. දැන් මම මේ දවස් වල විශේෂයෙන්ම ලොකුවටම සාකච්ඡා වෙච්ච මාතෘකාවක් ගත්තොත් ලුණු 2023 අපේ රටේ ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 6900 ගානක් 7000ට අඩු ප්‍රමාණයක්. ඉතාමත් අඩු ප්‍රමාණයක්. එතකොට අන්න එහෙම තිබුණු නිෂ්පාදනය මේ වෙනකොට මෙට්‍රික් ටොන් 60000කට ආසන්න නිෂ්පාදනයක් දක්වා මේක 8 ගුණයකින් 9 ගුණයකින් නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. එද අපි ගොවි ජනතාවට ඒකේ විශේෂ ස්තුතිමේ අවස්ථාවෙදී පුද කරනවා. අපි ඒ පිළිබඳව මැදිහත් වුණා, රජයේ මිලදී ගැනීම ආරම්භ කළා, යම් යම් මැදිහත් වීම කළා. නමුත් ඒකේ ගැටලු ප්‍රමාණයක් තිබුණා, ගොවියට ගැටලුවක් වුණා. හැබැයි ඒ ගැටලුවක් මේනකොට निराකරණය වෙලා තියෙනවා. අල ගොවියගේ ප්‍රශ්නේ තේමයි. අපි කියනවා ඊළඟ වතාව වෙනකොට ලොකුලුණු ගොවියගේ ගැටලුවක් එන්න අපි ඉඳ තියන්නේ නැත. අර්ථපල් ගොවියගේ ගැටලුවක් එන්න අපි ඉඳ තියන්නේ නැත. ඒ වගේම තමයි බඩිනු ගොවියගේ ගැටලුවක් ආවේ නැහැ පොගේ කාලේ. එහෙම ලොකු ගැටලුවක් ආවේ නැහැ. බඩිනු මිලදී ගත් අතරමැදියන්ගේ ගැටලුවක් ආවා. බඩිනු ගොවියන්ගේ ගැටලුවක් එන්න ඉඳ තියන්නේ නැත. එහෙමනම් ඒ ගැටලු වලට අපි ගොවි ජනතාවත් එක්ක සාකච්ඡා කරලා ආණ්ඩුව විදියට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඊට අදාළ වැඩපිළිවෙලක් මේනකොට අපි හදලා තියෙනවා. ඒ නිසා අපි අර්ථපල් ගොවින්ටත් කියනවා මේ දවස්වල විශේෂයෙන්ම දැන් කඳු කන්න ආරම්භ වෙලා තියෙන්නේ ඔබේ අර්ථපල් වලට කිලෝ එකකට රුපියල් 250-300 මිලක් ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ තත්ත්වයේ ඇතුලේ ඔබට තමයි රැකවල දැන් ගොඩක් ලබා දෙනවා. ඒ වගේම තමයි ලුකුළුණු වලට ලුකුළුණු ගොවියටත් ඔබට රැකවලණයක් ගොඩක් ලැබෙනවා. ඒ නිසා ඔබ වැඩිවැඩියෙන් වගා කරන්න බය නැතුව වගා කරන්න කියන කාරණේ මේ වෙලාවේ අපි මතු කරන අතරෙම දැන් විපක්ෂ පැත්තෙන් මතු වුණා ගොවියා වගාවෙන් ඈත් වෙලා 10%ක් විතර ඈත් වෙලා අස්වැන්න අඩුයි ওই වාගේ කතන්දර මෙතන මතු වුණා. ඒක සම්පූර්ණයෙන් බොරුවක්. අපි කියනවා මේ වෙලාවේ අපේ රටේ මුං ඇට පිට රටින් ගේන එක අපි නතර කෙරුවා. මුං ඇට වලින් අපේ රට ස්වයංපෝෂිත වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කේ විතරක් අක්කර 20000කට වැඩි ප්‍රමාණයක් භූමි භාගයක් මුං ඇට වගා කළා. අනිකුත් වගා කරන්න නැති භූමිවල වගා කළා. එහෙමනම් මුං ඇට වලින් අපි ස්වයංපෝෂිත වුණා. දැන් මේ தත්ත්වය අපි අකණ්ඩව අල්ලන් යන්න ඕනේ. ලබන අවුරුද්දෙත් මේ වගාව ඉස්සරහට යන්න ඕනේ. මෙන්න මේ විදියට අපි ලොකුලුණු වලින්ද, අර්ථපල් වලින්ද, කවුප වලින්ද, තල වලින්ද, උඳු වලින්ද මේ ආදිවාසීන් මේ හැම භෝගිකින්ම අපි ඉදිරියට ආවා මිස ආපස්සට ගිහින් නැත. මේක තමයි අත්ව තත්වය. වීවගාවේ ගත්තාමත් එයිමයි. දැන් විපක්ෂෙන් කිව්වා වීඅස්සන් අඩු නැහැ කියලා. මෑත ඉතිහාසයේ වැඩිම යලේ වීඅස්සන් මෙදා ගත්තා. ගොවි ජනතාවකින් අහන්න ගොවින්ගෙන් අහන්න වෙනදා අස්සන්නයි මේ අස්සන්නයි කොහමද කියලා වැඩිම අස්සන්න ගත්තා. එහෙමනම් මෙන්න මේ තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම අපි ඒ හැම වගාවකින්ම අපි පියවරක් ඉදිරියට තැබුවා මිස ආපස්සට ගිහිල්ලා නැහැ. ඒක අපි මේලයි මතක් කරන්න ඕනේ. අපනයින භෝග ගත්තාම ඒත් එහෙමයි අපි පියවරක් ඉදිරියට තබලා තිබෙන්නේ. එවිතරක් නෙමෙයි විශේෂයෙන්ම විකුණන්න තිබුණු ආයතන NLDB ආයතනය, NLDB එක, එවාගෙම මිල්කෝ ආයතනය, NLDB එක ගත්තොත් එීම අක්කර 28,802 වටිනා ඉඩම් සාරවත් ඉඩම් මේ සියල්ල විකුණන්න සලසුම් කරලා තිබුණේ අවසාන ගිවිසුම ගන්න විතරයි තිබුණේ. මිල්කෝ එකට අයිති කිරි පැක්ටි 5ක්, කිරි සෙන්ටර් 92ක්, චංචල නිශ්චල දේපොළ මේ සියල්ල විකුණන්න නිර්දේශ කළා තිබුණේ. බඩල්ගම පැක්ටි හදන්න ණයක් ගත්තා. ඒ ගත්තු ණය මුදලටත් වඩා අඩු මුදලකට මිල්කෝ ආයතනයේ ලම්සු කරන්න ලෑස්ති කරලා තිබුණි. මේවා බේරා ගැනීම සඳහා අපි මහා අරගලයක් කෙරුවා. ඒ අරගලයට නායකත්ව දුන්නු අය විදියට අපි අද කතා කරන්නේ. අද ඒවා විකිණීම සඳහා පාඩු ලබන තත්ත්වයට පත් කෙරුවා. මිල්කෝ ආයතනයම ගත්තොත් එම ගොවින්ට විතරක් 150,000 පොලු තියලා තිබුණේ. ගෙවලා තිබුණ නැහැ. අර වොන්ග්‍රිච් ආයතනයේ රත්නායක මහත්තයාටත් 102,000 තිබුණා. ගෙවලා තිබුණ නැහැ. පුජ්ජලින්ටත් ණය වෙලා, ගොවියටත් ණය වෙලා, තව තව ආයතනු ණය වෙලා මම හිර කරලා තිබුණේ. හැබැයි අද වෙනකොට මේ ණය ක්‍රමානුකූලව බේරගෙන ඇවිල්ලා කිරි නිෂ්පාදනයේ දෙගුණයක් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි කෝටි 16කට ආසන්න මුදලක් මේ වෙනකොට වෙන් කරලා තියෙනවා. ඒ කිරි ගොවින්ට ලාභාංශ විදියට දෙන්න බෙදන්න. ඒ විතරක් නෙමෙයි ඒ මිල්කෝ ආයතනයේ වැඩ කරන සේවකින්ට ඒගොල්ලොන්ටත් දීමනා දෙනවා. අන්න ඉතින් ඇවිල්ලා තියෙනවා NLDB එක ගත්තොත් එහෙම ඒත් එහෙමයි මේක විකුණන්න තියෙන නිසා පාඩුයි කියලා පෙන්වීමට අදාළ තමයි කටයුතු කෙරුවේ. හබ අද වෙනකොට මේක ලොකු ඉදිරියක් ඉදිරියකට ඇවිල්ලා තියෙනවා. බඩිල්ගු විතරක් අක්‍රෙද්දා 500කට වැඩියෙන් වගා කෙරුවා. ඒක අක්‍රේකව පෞගේ කාලේ බඩිලුගු වගේද වගා කරේ නැහැ.
ගරු ඇමතිතුමා ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
ලබන අවුරුද්දේ තවත් මේක වැඩි කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම තව වැඩසටහන් ගණනාවක් තියත් කරලා තියෙනවා. ඒවනම් මෙන්න මේ තත්ත්වයත් එක්ක මම තමුන්නාන්සලාට කියනවා අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා, අපේ අතිරේක ලේකම්තුමල්ලා, අතිරේක ලේකම්තුමියල්ලා, සභාපතිතුමල්ලා, තුමියල්ලා, අධ්‍යක්ෂතුමල්ලා, ජෙනරාල් කොමසාරිස් තුමල්ලා ඇතුළු මේ වගකීතු නිලධාරීන් දනුත් මෙතන ඉන්නව හැපත් ඉන්නවා, මේ ගැලරියේ උඩ ඉන්නවා. ඒ වගේම තමයි දිස්ත්‍රික් මට්ටමින් අපේ නිලධාරීන් විශාල නිලධාරි හිගයක් තියෙනවා. සමහර අයට යන්න වාහන නැහැ, පරණයි වාහන, කම්පියුටර් වැඩ කරන්නේ, බ්ලොක් වෙනවා. දුෂ්කරකම් ගොඩක් මැද්දේ තමයි වැඩ කරන්නේ. ඒ අඩුපාඩුකුණුත් අපි ක්‍රමානුකූලව ඉස්සරහට බේරනවා. නිලධාරි හිගය තියෙන විශේෂයෙන්ම කුපනිසලා 3,900කට වැඩි ප්‍රමාණයක්, 4,000කට ආසන්න ප්‍රමාණික හිගයක් තියෙනවා. මේ ඔක්කොම තියාගෙන තමයි වැඩ කරන්නේ. එහෙම නැ අඩුපාඩුකුණුත් ඉදිරියට ක්‍රමානුකූලව බේරනවා. මේ අඩුපාඩුකුණු බේරුවාට පස්සේ අපිට තවත් මේකේ පියවරක් ඉස්සරහට තියන්න පුළුවන්. ඒ නිසා මම මේ වෙලාවේ අවස්ථාව ගන්නවා. අද විපක්ෂයේ බොහෝ දෙනෙක් කිඹුල් කඳුළු හෙලනවා ගොවිය සම්බන්ධයෙන්. අලගෙන කතා කරනවා, ලොකු ලුණු ගැන කතා කරනවා. මම මතක් කරන්න කැමතියි මේ මහත්වරුන්ට අලගොවිය ගැන කතා කරනකොට වැලිමඩ ඌව පරණගම, බොරලන්ද බොරගස්සබා ඇතුළු කැප්පි දෙපොළ ඇතුළු ස්ථාන 6කදී තමුන්නාංශගේ ආණ්ඩුව ගොවින්ගෙන් අලගත්තා. අල කිලෝ 20,44,000ක් ගත්තා. ගොවියට රුපියල් 95 ගානේ දා ගෙවනවා කියලා.
ගරු ඇමතිතුමා ඔබතුමාගේ කාලය අවසන්.
ඔමාර විනාඩි තව විනාඩි කීපයක් දෙන්න, විනාඩි දෙකක්. 7,5ක් ගෙව්වේ නේ. අල කිලෝ 20,44,000කට සල්ලි ගෙව්වේ නේ. අපිට සිද්ධුණා එදා උද්ඝෝෂණය කරන්න. එදා ගිහිල්ලා අමාත්‍යංශේ වටලව්වා. එදා හිටපු ඇමති මෙන්න මේ පොටුව හිමි ඇමති. එයාගේ අමාත්‍යංශේ වටලව්වා ගිහිල්ලා ඒකට නායකත්ව දුන්නේ අපි. එහෙම උද්ඝෝෂණ කළා වටලලා ගොවින්ගේ මුදල් කොටසක් ගත්තා. හැබැයි ඒ තාමත් කෝටි ගාණක් ඒ ගොවින්ට සල්ලි ගෙව්වේ නැහැ. තමුන්නාන්සලා වැඩ කර යන්නේ එහෙම ගොවියගේ අල ටික ගත්තා, සල්ලි ගෙව්වේ නැහැ. ඊළඟට ලොකුලුණු ගැන කතා කිරුවා. මහා එන විපක්ෂනායකතුමත් කතා කිරුවා. අනි පුදුම අනුකම්පාවකින් මම මතක් කරනවා දඹුල්ල කිඹිස්ස ඊට පස්සේ දේවව්ව මේ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ලොකුලුණු බීජ තමුන්නාන්සගේ ආණ්ඩුව ගත්තා. රුපියල් 9000 ගාණි ගෙවනවා කිව්වා. සත පහක් ගෙව්වේ නැහැ. එදා අපි පීහයිසන් අමතිත් එක කතා කිරුවා කියලා අනුරාධපුරට ගිහිල්ලා වඩ නායකත්වය දුන්නේ අපි. ඊට පස්සේ අලු විහාර අමතිත් එක කතා කරලා දඹුල්ලට ගෙන්නුවා. පස්සේ විදුර වික්‍රමනායක අමති දඹුල්ලට ගෙන්නුවා. කතා කෙළුවා දඹුල්ල පුරා අපි පෙළපාලි ගියා. උද්ඝෝෂණය කෙළුවා. ඒ අහිංසක ලොකු ලුණු ගොවියගේ ඇට ටික ගත්තා, ලුණු වැට ටික ගත්තා. සත පහක් ගෙව්වේ නැහැ. ගොවියට පොළු තිබ්බ ආණ්ඩු අද තමුන්නාස කිඹුල් කඳුළු හෙලනවා. මම මේ වෙලාවේ මතක් කරනවා පලුටාව ලොකුලෝණු බීජ ගම්මානේ ඒ ගොවි ජනතාව ඒ දන්න හොඳටම ගොවිය සාමාන්‍ය ණයක් ගන්නකොට ලක්ෂ දෙකක් ණය ගත්තොත් රුපියල් 16000ක් කපනවා බැංකුවෙන්. කපලා ගොවිය රක්ෂණය කරනවා. ඒ රක්ෂණය කරපු ගොවියට ඒ වන්දි මුදල් ගෙව්වේ නැහැ. එදා පලුටාව ඉඳන් උද්ඝෝෂණය කළා. එතන ඉඳන් මම කතා කරා කෘෂි රක්ෂණ මණ්ඩලයට. කතා කළ වෙලා ඒත් ගෙවලා තිබුණේ නැහැ. එම අරගල කරලා තමයි ගන්න පුළුවන් වුණේ. අප අද වෙනකොට කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා ගොවින්ගේ වන්දි මුදල් සියල්ල ගෙවලා තියෙනවා. අපි ආණ්ඩුව ගන්නකොට යලකන්නේ වන්දි ගෙවලා තිබුණේ නැහැ. ඒ වන්දි අපි ගෙව්වා. ගෙවලා වෙලා තමයි පටන් ගත්තේ. ඒ විතරක් නෙමෙයි. තමුන්නාන්සලා දන්නවා විශේෂයෙන්ම මෙන්න මේ තත්ත්වයත් එක්ක ගොවි ජනතාවගේ ගැටලු. ඒ ගැටලු හැම වෙලෙම ආවට පස්සේ
ගරු ඇමතිතුමා ඔබතුමාගේ කාලය අවසන්.
හරි, අවසන් කරනවා. අද අපි ඉන්න කෘෂිකර්ම අමාත්‍යංශෙම එදා අපට වටලන්න සිද්ධ වුණා. අපේ ටීබී සරත් ඇමතුමා මෙතන ඉන්නවා. අපේ සුසන්ත කුමාර් නවරත්න ඔය කෘෂිකර්ම අමාත්‍යංශෙම අපි වටලව්වා. එදා වටලව්වා තමුන්නාන්සක්ව 2016 ලොකු නිහයක් ආවා කියලා. ඒතර වන්දි මොකක්වත් නැහැ. අන්නේම වටලලා අරගල කරලා තමයි ඔය වම්දි සටන් ඉදා අපි ජයග්‍රහණ කරේ. එන ගොවියගේ හද ගැස්ම පිළිබඳ අපට හොඳ අදහසක් තියෙනවා, හොඳ නිනම්වත් තියෙනවා. ඒ තත්ත්වයන් එක්ක ගොවි ජනතාවගේ ගැටලු එකින් එකට අපි බේරනවා. මම මේක කියලා අවසන් කරන්නම්. විපක්ෂ නායකතුමා කිව්වා වී කිලෝ එකට රුපියල් 150ක් ඉල්ලුවයි කියලා. විපක්ෂ නායකතුමා මේ මෙතන ඉඳන්ම කෝ දවසක් පාර්ලිමේන්තුවේදී වී කිල් එදා පෝර තහනම් කරාට පස්සේ වී නිෂ්පාදනයේ 134-36 දක්වා අඩු වුණා කියලා. ඒ වෙලාවේ මම කිව්වා ඒක මත් පිළිගන්නවා කියලා. එහෙමනම් පෝර තහනම් කරාට පස්සේ වී නිෂ්පාදනයේ 136 දක්වා අඩු වුණා. පෝර මිටිය රුපියල් 48000ට ගියා. අන්නේ තත්වය ඇතුලේ වී කිලෝ එකක නිෂ්පාදන වියදම රුපියල් 150කට වැඩියෙන් දනන්ද සිද්දුනා ගොවියට. ඒක තමයි එදා අපි කිව්වේ.
ගරුතුමා අවසන් කරන්න ඔබතුමාගේ කාලය අවසන්.
ඒ නිසා මේ කාරණා විකෘති කරන්න එපා කියන කාරණේ මතක් කරන අතරේ අපි කියනවා අනිවාර්යයෙන්ම අපරාධ ඒ කෘෂිකර්මාන්තේ අපි ඉදිරියට අරගෙන යනවා. අපේ අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු අපේ සියලුම නිලධාරීන් ඒ සියලුම දෙනා දුෂ්කරකම් මැද්දේ අභියෝග මැද්දේ මේ කටයුතු සාර්ථක කරගන්න ඒ වගේම අපේ කාර්ය මණ්ඩල ඒ සියලුම දෙනා ඉතාමත්ම දුෂ්කරකම් මැද්දේ වැඩ කරගෙන යනවා. ඒ නිසා කණ්ඩායමක් විදියට අපි සාමූහිකව මේ අභියෝගේ අනිවාර්යෙන්ම ජයග්‍රහී තැනට අරගෙන යනවායි කියන කාරණේ මතක් කරමින් මානිහෙඩ වෙනවා.
බොහොම ස්තුතියි.